සුපුරුදු පරිදි අදත් අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ දිනේදී ආරම්භ වුණා එංගලන්තයේදී. අපි මේ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම අද ක්‍රීඩා විශේෂඥයන්ගෙන් කතා බහ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති පළමු දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ තතුවිත්ති මොනවද කියලා?
ඔව් සංජය, විශේෂයෙන්ම එංගලන්තයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ මෙවර නවවන අවස්ථාවටයි. ඊට පෙර පැවති අවස්ථාවලදී එංගලන්තයේ අවස්ථා හතරකදී සහ ශ්‍රී ලංකාව තරගාවලි දෙකකදී ජයග් ග්‍රහණය හිමි කරගන්නට සමත් වී තිබෙනවා. අවසන් වතාවට 2014 වසරේ පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාව ජය ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව සමත් වෙනවා යම් ආකාරයකින් තරගයේ ආධිපත්‍ය තමන් අතට නතු කරගන්නට. විශේෂයෙන්ම ලීඩ්ස් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා එල්ලවන විට තරගයේ පන්දුවාර 53ක් පමණයි යවා තිබුණේ. ශ්‍රී ලංකාවේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දෙන එංගලන්තය තම පළමු ඉනිමට කඩුලු පහක් දැවී ලකුණු 171ක් ලබාගෙන සිටියා. එක් අවස්ථාවක එංගලන්තය ලකුණු 80කට කඩුලු පහක් විද වැටි යම් අසීරු අවස්ථාවක සිටියත් ඇලෙක්ස් හේල්ස් ලකුණු 71ක් සහ ජොනතන් බේත්සෝ ලකුණු 54ක් නොදැවි ලබා ගනිමින් එංගලන්ත ඉනිම යම් ස්ථාවර මට්ටමකට ගෙනෙන්නට සමත් වුණා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් 134 වෙනි ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් හිමි කරගත් දසුන් ශානක සමත් වනවා පන්දුවාර 9ක් යවා ලකුණු 30කට කඩුලු 3ක් විදහෙලන්නට. ඒ වගේම එංගලන්ත ඉනිමේ පළමු දෙවන සහ තුන්වන කඩුලු 3ම හිමි කරගන්නටත් දසුන් ශානක සමත් වනවා. ඔහු පුහුණු තරගයේදීත් ශතකයක් වාර්තා කරමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු ලෙස මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගැනීමට සමත් වීමත් කැපී පෙනෙන සාධකයක් බවට පත් වෙනවා. ශමින් දෙරංග සමගින් නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින් මේ වන විට විදහෙලා තිබෙනවා. ඒ අනුව තරගාවලිය ආරම්භයට පෙර එංගලන්ත ක්‍රීඩකින් නායකයා අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ මෙවර තරගාවලියේදී පසුගිය තරගාවලියෙන් ලද පරාජයේ වාඩුව හිමි කරගන්නට එංගලන්තයට හැකියාව ලැබෙන බව, කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට යම් ආකාරයක දක්ෂතා දක්වන්නට සමත් වී තිබෙනවා. මේ වන විට එංගලන්තයේ සිටින ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන එරට මාධ්‍ය සමගින් අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ තමා කිසිසේත්ම මේ කණ්ඩායම නවක කණ්ඩායමක් ලෙස නොසලකන බවයි. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරඟ 28ක් පවත්වා තිබෙනවා. ඉන් තරඟ 10ක ජයග්‍රහණ එංගලන්තයටත් තරඟ 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාවටත් හිමි වී තිබෙනවා. තරඟාවලිය 3ට බිංදුවක් ලෙස ජයගත හෝ ශ්‍රී ලංකාවට ලකුණු 10ක් හිමිවනවා. 2ට 1ක් ලෙස හෝ 1ට බිංදුවක් ලෙස ජයගත හොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 6ක් හිමිවනවා. ඒ අනුව මේ කුමන ආකාරයෙන් ශ්‍රී ලංකාව තරඟාවලිය ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකාවට එක් ස්ථානයක් හෝ ස්ථාන 2ක් ඉදිරියට යෑමේ අවස්ථාවක් හිමිවනවා. ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ ඒ අනුව මේ වන විට සිටින්නා වූ හත්වන ස්ථානයෙන් ඉදිරියට ඒමට නම් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය කුමන ආකාරයකින් හෝ ජය ගැනීම අනිවාර්ය සාධකයක් බවට පත් වී තිබෙනවා.
රංගන, අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම අපිට ගෙවී යන සතියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලින්ට සුබදායි ප්‍රවෘත්තියක් වාර්තා වුණා. කුසල් ජනිත් පෙරේරාගේ තහනම ඉවත් කිරීමට ICC තීරණය කර ඇති බව අපි දැනගන්නට කැමති. මේ වන විට කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේ පළවෙන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. අපි දැනගන්නට කැමති මේ කරුණු කාරණාවල ඇත්ත නැත්තක්.
ඔව් සංජය, මං හිතන්නේ පසුගිය සතියේදී කුසල් ජනිත් පෙරේරාගේ තහනම ඉවත් වීමෙන් පසුව ඔහු ඊට පසු දිනම කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඉදිරියේ සභාපති සරත් ජයසූරි ඉදිරියේ ප්‍රථම වතාවට තමන්ගේ පුහුණු වීම ආරම්භ කළා. පසුගිය මාස 5ක කාලය තුළ ඔහුට කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ක්‍රීඩාංගණයකට ඇතුළු වීම පවා තහනම් කොටයි තිබුණේ. ඒ නිසා ඔහු මාස 5ක පමණ කාලෙකින් පසුව තමයි කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු අංශයේදී තමන්ගේ පුහුණු වීම කටයුතු ආරම්භ කරනු ලැබුවේ. ඒ අනුව අපට මේ වන විට වාර්තා වනවා කුසල් ජනිත් පෙරේරා බොහෝ විට මේ දැනට ක්‍රියාත්මක එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ඇතැම් විට තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයට හෝ නැතිනම් බොහෝ විට එක්දින තරගාවලිය සඳහා එක්වීමට එංගලන්තයේ බලා පිටත්ව යාමට ඉඩ තිබෙන බව. ඒ වගේම තවත් කාරණාවක් වාර්තා වෙනවා. ඒ තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කුසල් ජනිත් පෙරේරා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැය කළ මුදල ඉල්ලා ගැනීමට ඔවුන් කිසියම් ආකාරයකින් නීතිමය කටයුත්තක් හෝ යම් ආකාරයක සාකච්ඡාවක නිරත වන බවට ඇතැම් මාධ්‍ය පසුගිය දිනවල ශ්‍රී ලංකාවේදී වාර්තා කර තිබුණා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වශයෙන් දන්වා තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් එවැනි කිසිදු ඉල්ලීමක් ලිඛිතව හෝ වාචිකව තමන් වෙත ඉදිරිපත් කළේ නැති බව. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සභාපති තිලංග සුමතිපාල මහතාත් පසුගිය දා පැවති මාධ්‍ය හමුකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ තමාගේ මූලිකම අභිප්‍රාය බවට පත් වී තිබුණේ කුසල් ජනිත් පෙරේරා නැවතත් ක්‍රිකට් පිටියට ගෙනීම බවයි. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් ICC එරෙහිව කිසියම් වූ වන්දියක් ලබා ගැනීමට කටයුතු කරන්නේද නැද්ද යන කාරණාව පිළිබඳව තමන් සලකා බලන බව. නමුත් ඒ සඳහා ඔහුගේ එතරම්ම කැමැත්තක් නැති බව තමයි අපට දැනගන්නට ලැබුණේ. ICC සඳහන් කරන ආකාරයට මේ ICC වරදක් නොවේ. මේ නිසාවෙන් ඔවුන් ඒ සඳහා වන්දි ගෙවීමට සූදානමක් නැහැ. වඩා ආයතනයේ අනුබද්ධිත පිළිගත් ආයතනයක් මගින් තමයි කුසල් ජනිත් පෙරේරාගේ මුත්‍රා සාම්පල පරීක්ෂාවට ලක් කර තිබෙන්නේ. මේ නිසාවෙන් එහි කිසියම් දෝෂයක් තිබෙනවා නම් ඒ සඳහා වගකිව යුත්තේ වඩා ආයතනයේ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පවසන්නේ. මෙන්න මේ තත්ත්වය අනුව ICC යම් වන්දියක් ඉල්ලා ගැනීමට හෝ මේ සම්බන්ධයෙන් ICC සමග කිසියම් ගැටුමක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිසේත්ම බලාපොරොත්තු වන්නේ නැති බව නියත වශයෙන්ම අපට සඳහන් කරන්නට පුළුවන්.
හොඳයි රංගන, අපි තවත් කාරණයකට අවධානය යොමු කරන්න සූදානම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් පත් කර ඇති බව පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කර තිබුණා. දැනගන්නට කැමතියි මේ පිළිබඳ තොරතුරු.
මේ සඳහා ඉතාමත්ම හොඳ පත්කිරීම් දෙකක් සිදු කර තිබෙන බව අපට සඳහන් කරන්නට පුළුවන්. සංජය තමයි තරුණ ක්‍රීඩකයෙකු වශයෙන්, තරුණ පුද්ගලයෙකු වශයෙන් අවිෂ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවට ටෙස්ට් තරඟ 6ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 61ක් නියෝජනය කළ සුපිරි ප්‍රවේගකාරී පිතිකරු අවිෂ්ක ගුණවර්ධන මේ වන විට පුහුණුකරුවෙකු ලෙස තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙන නිසාවෙන් ඔහු ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත් කර තිබෙනවා. 19 පහළ කණ්ඩායමත් ඒ කණ්ඩායමත් එංගලන්තයේ තරඟ සංචාරයකට එළඹෙන ජූලි මාසයේදී එක්වීමට නියමිතව තිබෙනවා. මෙන්න මේ තරඟාවලි සඳහා අවිෂ්ක ගුණවර්ධන පුහුණුකරුවෙකු ලෙස තමන්ගේ පළමු රාජකාරිය ආරම්භ කරන්නට නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ධූරයට සුපිරි තාක්ෂණයෙන් අගතැන්පත් පිතිකරුවෙකු වර රොය් ඩයස් පත් කර තිබෙනවා. ඔහු මේ වන විට වයස අවුරුදු 63ක පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවෙකු ලෙසයි ඔහු සැලකනු ලබන්නේ. ඒ අනුව මේ නවක ක්‍රීඩකින්ගේ තාක්ෂණය නිවැරදි කිරීම සඳහා සුදුසුම පුද්ගලයා ඔහු බවට විවාදයක් නැහැ. ඔහු මීට පෙර 1998 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු ඕමානයේ ඒ වගේම නේපාලයේ ජාතික කණ්ඩායම්හි පුහුණුකරුවෙකු ලෙස සුවිශාල මෙහෙයක් ඉටු කළ බව එම රටවල් සාක්ෂි දරනවා. රොය් ඩයස්ට හැකියාව තිබෙනවා අපගේ 19 පහළ කණ්ඩායම ඉදිරියට ගෙන එන්නට. ඔවුන්ටත් එංගලන්තයේදී තරඟාවලියකට සහභාගී වන්නට නියමිතව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියාව සමග තරඟාවලියකට සහභාගී වීමටත් ඉදිරි කාලයේදී අවස්ථාව තිබෙනවා. ඒ අනුව මේ තරඟාවලි සඳහා ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රොය් ඩයිස් මහතා කටයුතු කිරීමට නියමිතයි.
ඒ වගේම රංගන, අපිට දැනගන්නට ලැබෙනවා ශ්‍රී ලංකාව තුල බටහිර ඉන්දිය කොදෙව් දේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමේ සූදානමක් ඇති බව මේ පිළිබඳ තොරතුරුත් අපි දැනගන්නට කැමතියි.
මේ කාරණාව සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අදහස විමසා සිටි බවට මොහාන්ද සිල්වා මහතා මාධ්‍යයට තහවුරු කර සිටියා. එයරුව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා පාකිස්තානයේ සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකක්, එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් සහ 1/20 තරඟයකින් සම්බන්ධිත තරඟාවලිය එක්සත් අරාබි එමිරාජයේ නොව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මීට ප්‍රධානතම හේතුව බවට පත් වී තිබෙන්නේ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේදී තරඟාවලියක් සංවිධානය කිරීමේදී දැරීමට සිදුවන අධික වියදමයි. විශේෂයෙන්ම පසුගියදා පෙබරවාරි මාසයේදී නිමවට පත් වුණා පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය. මෙම තරඟාවලිය පැවැත්වුණේ ඩුබායිහිදී සහ ෂාජාහිදී. මෙම තරඟාවලිය සඳහා අතිවිශාල මුදලක් වියදම් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 3ක පමණ මුදලක් වියදම් කිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම 2009 වසරේ මාර්තු මාසයෙන් පසුව කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් පාකිස්තානයේ තරඟ සංචාරයකට එක්වන්නේ නැහැ. ලාහෝරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව මේ නිසාවෙන් තමයි ඔවුන් එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේදී තරඟාවලි පවත්වන්නේ. මේ අධික වියදමක් දැරීමට සිදුවන කාරණාවක් නිසාවෙන් තමයි ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත විමසා තිබෙන්නේ. බොහෝ විට මේ සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත හිමිවීමට ඉඩ තිබුණා යම් බාධාවක් තිබෙනවා. ඒ තමයි එම කාලවකවානුවේදී මේ තරඟාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන ඔක්තෝබර් සහ නොවැම්බර් කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ පවත්න දේශගුණික තත්ත්වය විශේෂයෙන්ම මේ මෝසම් වර්ෂාව පවතින කාලවකවානුව නිසාවෙන් තරඟාවලියට යම් බාධාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව සැලකිල්ල පමණයි ඉතිරිව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් කරුණු කාරණා මේ සතියේදී සාකච්ඡාවට බඳුන් වීමට නියමිතයි.
එවගේම රංගන ගෙවි යන වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට සංවිධානය වූ විශේෂ සම්මාන උළෙලක් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු බව අපට දැනගන්නට ලැබුණා. දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
ඔව් සංජය, ප්‍රථම වතාවට තමයි ජනාධිපති සම්මාන ක්‍රීඩා උළෙලක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මේ වන විට විශ්‍රාම ගොස් සිටියත් ගෙවි ගිය 2015 වසරේ ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමත් වෙනවා. ඒ වගේම වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් කුමාර් සංගක්කාර හිමි කර ගන්නවා. වසරේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය මැදිදුර ධාවන ක්‍රීඩිකා නිමාලි දියනාරච්චි විසින් හිමි කර ගන්නටත් සමත් වෙනවා.
බොහොම ස්තුතියි රංගන. දැන් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියට අවධානය යොමු කරන්නට. ඔස්ට්‍රේලියානු දේශීය දැල්පඳ තරඟාවලිය නව මුහුණුවරකින් පැවැත්වීමට නෙට්බෝල් ඔස්ට්‍රේලියා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම AFL සහ NRL ක්‍රීඩා සමාජ කීපයක් තමන්ගේ ක්‍රීඩා සමාජ මගින් කාන්තා දැල්පඳු කණ්ඩායම් මේ තරඟාවලියට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබීම සුවිශේෂී කාරණයක්. විශේෂයෙන්ම AFL පාපන්දු කණ්ඩායම් වන කොලින්වුඩ් සහ GWS යන කණ්ඩායම් මෙලෙස කාන්තා දැල්පඳු කණ්ඩායම් මේ තරඟාවලියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්. ඒ වගේම NRL කණ්ඩායමක් වන මෙල්බන් ස්ටෝම් කණ්ඩායමත් මේ දේශීය දැල්පඳු තරඟාවලිය සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා. ඒ වගේම එළබෙන වසරේදී AFL කාන්තා ලීග් තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම පසුගිය වසරේදී Big Bash League කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සාර්ථකත්වයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය මේ ආකාරයෙන් යොමුව තිබෙනවා කාන්තා ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීමට. ඒ සමගින් අද ක්‍රීඩා පිටියේ තතුවෙත නිමාවටපත් කරනවා. එළබෙන සතියේදීත් හමු වෙමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවෙත සමගින්. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනාව ඔබට ජයග්‍රාහී සතියන්තයක්.
SBS. This is SBS Radio.